සකෘදාගාමී ඵලයේ සහ අනාගාමී ඵලයේ ස්වභාවය සහ එම ඵලයන්හි ප්‍රත්‍යවේක්ෂා නුවණ ගැන යඹුරින් පහදා දෙන්න. දැන් මේක මම ඉදත් කිව්වා විදිහට දවසකුත් ඔයක කිව්වා. මේ ඵලයක් ලබන පුද්ගලයා පිළිබඳ මේ ඵලයේ ලැබූ කෙනාගේ මානසිකත්වයේ ඉඳ ඵලෙ කෙනාට නැහැ. ඉතින් අපි එයාගේ විස්තර ටික අනුමාන වශයෙන් දැනගන්න කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් ඒ කියන්නේ මේ ඵලයේ ස්වභාවය ගැන කියන්න ගියාට පස්සේ අපි දත්තයන් ලබන්නේ. අපේ දැනට තියෙන දත්තයන් තුනයි. ඒකේ නියම යථාර්ථය අපිට වටහා ගන්න බැරි වෙනවා එතන පත් නොවුන කෙනෙකුට. දැන් සකෘදාගාමි ඵලයට පත් වුණ කෙනෙකුගේ ස්වභාවය මොකද්ද කියපුවාම දැන් එතකොට එයා යම්කිසි දුකක් දැක්කනම් එයා ඒ දුකෙන් මං ඒ දුකෙන් නිදහස් කියලා එයා කියන්න පුළුවන්. ඒ දුක සෝවාන් පුද්ගලයා හිතා ඉන්නේ තව සැපක් හැටියට. එයාට හිතෙන්නේ ඒක අහක් කරන තරම් වටිනා දෙයක් මේ නොවටිනා දෙයක් කියලා. දැන් අපි හිතන්නකෝ මෙහෙම දෙයක්. සෝවාන් පුද්ගලයා අමුදරුවන් පෝෂණය කරගෙන පෞලිය සමගියෙන් ඉන්න සතුටින්. එතන අර සකෘදාගාමී පුද්ගලයා ගැන කියන්න ගියාම එයාට කිව්වොත් එහෙම. නෑ නෑ එයා ඒ කසාද බඳින ඒවා ඔක්කොම පැත්තකට දාලා ඉවර සතුටින් ඉන්නවා කිව්වොත් එහෙම නැදන්නේ ඒක මත්තන් සතුටක් කියලා පේන්නේ නෑ පාළුව අපාවි පේන්නේ. අන්න එයාට පේනවා එහෙම එකක්. මොකද? එයා ඒ දත්තෙටපත් වෙලා ඒ එක ලබලා නැති නිසා ඒ ඵලයේ ස්වභාවය ලබලා නැති නිසා එයාට කිව්වට ඒක සැනසුමක් කියලා. එයාට ඒක ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න බැහැ සැනසුමක්ද කියලා. අත්දැකීමක් නැති නිසා. දැන් මේ ගැඹුරින් විග්‍රහ කරලා ගත්තත් මේ විදිහේ ස්වභාවය මේ සකෘදාගාමී කෙනාගේ ස්වභාවය සකෘදාගාමී තත්ත්වයට එන කෙනාම දැනගන්න ඕනේ. හැබැයි මාර්ගය තියෙන අනුගමනය කරගෙන යනකොට Tamanට එදෙන්ට පත්ුණහම. එතෙන්දී මේක දැනගත්ත හැකියි. කල්තියා දැනගෙන ඒ කියන්නේ නොදත් දත්තයන් පිළිබඳ විස්තරය. අපි කල්තියා විමර්ශනය කරලා තීරණය කරන්න ගියොත් බොහෝකොට අපේ තීරණේ නිය යථාර්ථයට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඒකවල වෙන්නේ මොකද? යථාර්ථයේ ඵලය ලබන්න අමාරු වෙනවා. අපිට දකින්න තියෙන එකම ක්‍රමය මොකද්ද? රාගක්ෂේත, ද්වේෂක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන මාර්ගයක් තියෙනවනේ. මාර්ගය අනුගමනය කරන්නේ අනබුද්ධිලට අනුන්ගෙන් අහන්න ඕනේ නැහැ ඵලයේ ස්වභාවය. ඒක එතෙන්දපත් වෙනකොට මේක දකින්නවා. එහෙම රටාවක් තියෙනවා. ඒ ස්වභාවය තම තමන්ටම වැටහෙන්න පටන් ගන්නවා. මේ වැඩෙන්නේ මාර්ගයයි. මේ ලැබුණේ ඵලයයි. එහෙම දැක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. සමහරවිට ඵලයේ ලැබුණු අවස්ථාව ඒ වෙලේ මතක නැති වෙන්න පුළුවන්. ඒ නුවණ මෝරලා ප්‍රත්‍යවේක්ෂාර ඥාන පහළ වෙනකොට. ඒකවල දකින්න පටන් ගන්න මට මේ හවල් දවසේ හවල් වෙලාවේදී මෙහෙම අහනකොට මෙන්න මෙහෙම මානසිකත්වයක් ඇති වෙනවා. ඒ විශේෂත්වය මට දැන් මතකයි. අනිත් පැත්තේ මතක් වෙනවා. මෙන්න මෙහෙම තේරුම් ගන්න පුළුවන් වෙනවා. දැන් සකෘදාගාමී පුද්ගලයා කාම රාගයයි පටිගයයි කියන දෙක තුනී කරපු කෙනෙක් කියලා අපි කියනවා. දැන් මේක අපි කිව්වට අපිට ඔක තේරුම් ගන්න බැහැ. කාම රාගය තුනී කරගත්තේ කොහොමද? ගහන්න දෙනවා. එහෙනම් තරහ එන්නේ තත්ත්වයට පත් වෙන්නේ කොහොමද? මම මට නම් ගහන්නවත් කන් පැලෙන්න ගහන්න හිතනවා කියලා හිතේ. අහපුවා කියන්නේ. මට ගහන්නවත් මම ඔගේ කන් පැලෙන්න ගහන්නේ. ආයි මං නම් බලවලා ඉන්නේ. නෑ නෑ ඊට වඩා සාන්තියට පත් වෙච්ච කෙනෙක් ඉන්නේ. එයා ගුටි කාලා නිකන් ඉන්නේ. කිව්ව. අද වගලක් නෑ. ඔය ගුටි කාලා නිකන් ඉන්නේ මොන සාන්තියක්ද? විල්ලැද්දට වැඩක්. එයාට කවදාවත් ඒක සාන්තිය කියලා කියන්නේ නෑ. මට ගහන්නවත් මං ලෝපපත් කරලා ගුටි කාලා නිකන් ඉන්නේ. ඒක මට සපයි. කියලා කෙනෙක් කිව්වේ. ඒකම බයිබල් එකේ. මට ගහනවා නම් මරණ කමන්නේ නැව ගහන පොල්ලගෙන කියලා ගහලා මැරෙනවා. කෙනෙක් කොහොමද කියන්නේ? මන්න අය රත් වෙන්නේ. එයා හිතන්නේ මේක හුවයි කියලා. ඉතින් මේ වගේ එක එකනාගේ තියෙන මට්ටම් වලදී එයා ඒ තත්ත්වෙ ඉක්මවනකම්. අත්හැරීමේ, නොයල්මේ, මිදීමේ, රාගක්ෂේ, ද්වේෂක්ෂේ, මොහක්ෂේ සාන්තිය දකින්න බෑ. ඒ සාන්තිය දකින්නේ වික්ෂිප්තවමයි. ඒක සාන්තයි ප්‍රණීතයි කියලා කියවට ඒක දකින්නේ නෑ. කෙනෙක් බයිනකොට හිනහා වෙලා එයාගේ ඉතිරි දෙව නැත්නම් එයාගේ පාඩුවේ ඉඳගම හරි සාන්තයි ප්‍රණීතයි කිව්වේ. දැන් අපි අහන 70 වසරේ මට තේරෙනවද කියලා බලමු. දැන් අපි ගන්න නිගමනය මොකක්ද? හිනහා වෙලා ඉන්නවා කියන්නේ අන්නේ මම දන්නේ ඒ තරම් මහ නෝන්ජල් වෙන මට නම්. මට නම් බෑ උඩ යටත් වෙන්නේ. හිනහා වෙලා ඉන්න බයින්නම බයින් නැතු ඉන්නේ. දැන් කොහොමද උන්ගේ මොකද මං? කවුද එහෙම ඉන්නේ මං? අපිත් එහෙම හිතක් නැයි කොච්චර හරි ඉන්නේ. ඒක උතුම් ගුණයක්. ඒක සාන්තයි ප්‍රණීතයි කියවට කවදාවත් අපි ඒකේ නෑ. ඒක දාපු වෙනාට. ඉස්සර නම් මම මෙහෙම එකක් තිබුණා තමයි. ඒ කාලේ මටත් තිබුණේ මෙහෙමයි. දැන් ඒ කාලේ මට කවුරු හරි කිව්වනේ එහෙම මේ තත්ත්වේ සාන්තයි ප්‍රණීතයි කියලා මම පිළිගන්නේ නැහැ නේ. මට මතකයි මම ඒ කාලේ ගත්ත තීරණේ එහෙම කියනකොට. අන්න යාම දකින්න අධ්‍යක්ීම් තියෙන. ඊගොල්ලෝ ඒ තත්ත්වෙටපත් වෙන කෙනාම මේ සාන්තියේ අධ්‍යක්ීම් ලැබනවා මිසක්. කල්තියා මේක විදිහට විස්තරයක් අරගෙන ඒ අධ්‍යක්ීමට ගන්නද? මූලික ධර්මයක් තියෙනවා. එයාට කාමරාගයයි ඇලීමයි ගැටීමයි දෙක. බොහෝම සීමාසහිත මාත්‍රයයි තියෙන්නේ. අනාගාමී වෙච්ච කෙනෙකුට ඇලීමක් ගැටීමක් නැහැ. එයාට බැන්නට තරහ යන්නේ නැහැ. ආගේ දෙහි තියෙන පංචකාම අරමුණාව කියලා ඒවැ බැදී හැදී යන බලාපොරොත්තුකුත් නැහැ. එහෙම එකක් යාට නැහැ කියලා අපි අහලා තියෙනවා. හැබැයි ඔයින් එහාට හොයන්න නැතුව ඉඳලා කවදාහරි අධ්‍යක්ෂීම ලැබුණාද? අන්න අර කීව වගේ යථාර්ථය ධර්මයට දෙනවා කියලා තමන්ටම දකින්නවා. ඒක තව හාරවුස්සල ගන්න ගියද ඒ දත්ත යාට කිසිම අභ්‍යන්තරේ නැත්නම්. ඒක යථාර්ථය මත කරගන්න. අව කෙනෙකුට ඒක දැනුම් දෙන්න බැහැ. මේ රහයි මේ ස්වභාවය කියන. ඒක අධ්‍යක්ෂණ නැති නේ. ලුණු කාපු නැති කෙනෙකුට ලුණු කැටයක් ලුණු රහ කොහොමද ඇහුනේ? අපි අර නම් ලුණු ලුණු රහයි කියන්න පුළුවන්. අපි ලුණු කාපු කියා දෙන්නද? කොහොමද කියා දෙන්නේ ඉතින්? මෙන්න මේ ලුණු කැටේ කාලා බලන්න කියලා දුන්නොත් ශරීරයෙන් දියේ ගාව තැනින් එහා ලුණු රහ වැටෙනවා.
හැබැයි ඒකට ක්‍රමයක් දුන්නා. මේ හැංගීම ගන්නද? මේ ලෞකික ක්‍රමයක් වන් ලුණු රස කියන මේ සංඥාවක්. ඒ සංඥාවක් කෙනෙකුට දෙන්න ක්‍රමයක් නැහැ. ඒකට අවශ්‍ය අධ්‍යක්ීමට අවශ්‍ය දෙදීලා ඒ තුනේ ගුණනගලා දෙනවා. එනම් මේ සංඥා නිරෝධයේ තිබෙනා වූ සාන්තිය ප්‍රණීත කියලා අනන්ත සංසාරයේ අත්ම දැකමු. මේ හැංගීම මේ ස්වභාවය. මොනවෙන් කියා දෙන්නේ? කොහොම වටහා ගන්නේ? සමහරවිට අනුමාන වශයෙන් වටහා ගත්තත් යථාර්ථය වැටහෙන්නේ. ඒකත් වැහෙන්නේ. හැබැයි මාර්ගයන් ගමනය කළොත් ලුණු කැරේ කෑවා. එතකොට ඵලයේ තවන්ටම දකින්න ධාර දැකියි. මේ ඔතනින්ම දැනගන්නවා මිස එයින් එහාට අවිල මේ පිළිවඳ දැනගැනීමේ තේරුමකුත් නැහැ. හැබැයි එකක් දකින්නවා. අපි විශ්වාසයක් තියා තියෙනවා. මෙබඳු උත්තරයන්ගේ මේ ස්වභාවය කියලා තියෙනවා. ඉතින් පතුරු ධාරක දැනගත්තා ඒක. ඒකේ මුල කිව්වේ දෙනක් පොඩ්ඩක් හරි ඇවිදින් තියා මේ ධාරේ මාර්ගය තුල. ඔය දැනගන්න මේකෙන් මේ ඉස්සෙල්ලාම කිව්වා හරිය මට තියෙනවා. මට මේ ආත්ම වශයෙන් අල්ලගන්න වටිනවා කියලා හිතන් හිතන්නේ එහෙම දෘෂ්ටියක් නෑ. මේ ඔක්කොම ස්වභාවය මට පේනවා. මේ හටගන්න යමක් ඇත්නම් සාර ධර්මයක් ඇතින් ගන්න වටිනා එකක් නෙමෙයි. මේවා කැමසියේ පවතින ඒවා නෙමෙයි. විපරිණාමයටපත් වෙන වෙනසෙන එක ඒ ස්වභාවයත් මේකේ තියෙනවා. හටගත් ඒවැට සිද්ධ වෙන දෙයක්. ඒක සැපයි කියලා ගන්න ගියොත් ධාහිතපත් වෙන්න වෙන බවත් ඇත්ත. කොච්චර මගේ බලාපොරොත්තු නම් මගේ බලාපොරොත්තු සියල්ල කෙලවර කරලා ඒකේ උරුම ධර්මතාවය පරිදි ඒක වෙනසීම තියෙනවා. එබල් ධර්මතාවයක් ඇද්ද යා කොතර මම කිව්වත් මගේ කිව්වත් මගේ ආත්මේ කිව්වත් ඒක වෙන්නේ නැති දෙයක් මේ වැටහිම මට දිය එහෙනම් මේකට කියනවා මේ වැටහිම නැතුව එහෙම වටනාඩියක් කියලා හිතා ඉන්නා ආත්ම දෘෂ්ටි දැන් මට ආත්ම දෘෂ්ටිය නේ දැන් ඒක වැටේ ආද්දැකීමක් තියෙනවා ඒක නැති වුණේ මොකක් අහලා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ ලෝකේ යථාර්ථය දැකලා කියු දහමට අනුව සීකරන ඇත්ත කියලා වැටහුණා. එහෙනම් වටහා ගත්තේ ධර්මානුකූලව මිසක් මේ නිකන් කාටවත් කියලා හැවටිලා මේක මට වැඩක් නැහැ මේ ආත්ම ආදී වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා මම නිකන් කවුරු හරි කියවන්න කිව්වා නෙමෙයි. ධර්ම අවබෝධය තුළමයි මම මේ අත්දැකීම මා හෘද සාක්ෂි අනුව මේ කියන්නේ කියලා. සැක නැතුව කීයේ. ඉතින් මට ලබා ගන්න එකක් තියනන්නේ මේ උත්සාහ කරන්න ඕනේ වීරිය කරන්න ඕනේ ලෝකේ. මෙතරම් උත්සාහයෙන් වීරියෙන් ලැබලා තියෙන අනිත්‍ය දේවල් දුක් දේවල් අනත්ත් දේවල් උසාහේ වීර්යය වණ කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් නිපදවන්නේ විසා. ඉතින් අත්හරින්න මිදෙන්නේ නෙමෙයි. අත්හරින්න මිදෙන්න කරන්න ඕනේ මොකද්ද? මෙතෙක් කාල කරපු මුලා උසාහය අත්හරින එක විසා. අමුතුල ගොඩනගන්න උසාහය ගෙතර නැහැ. එහෙනම් ගුරුත පරාමර්ශනය කළා හිටන් ලබන ඵලයක් නෙමෙයි නිවන කියන්නේ. මෙච්චර කාල පරාමර්ශනය කර හිටපු සියලු වෘත පැත්තකට දාලා. නිදහස් වීමේ ලබන දේ. සීලපත පරාමාසය වුත් නෑ ඔය ටික තමන්ගේ අත්දැකීම වල තියනවා සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන එක සෝවාන් පුද්ගලයාට නෑ කියන එක තමන් අත්දකින්නවානේ ඉතින් තමන් දකින්න අත්හැරීමේ සාන්තියක් මට ලැබිලා නැද්ද අසීමිත බලාපොරොත්තු දැන් මට තියෙනවා මගේ අසහනයක් අසීමිතද බලනකොට පේනවන්නේ නෑ කියේ ඒවා සීමිත වෙලා තියෙනවා අසීමිත බලාපොරොත්තු නැහැ මම අසීමිත අසහනියෙ මිදලා කියන්නේ තමන්ට තේරෙන්නේ නැහැ.
අන්න පළවෙනි නිවන්සුවේ. ඉන් තවදුරටත් පූර්ණ වෙලා එනකොට. රැස් කරගන්න බලාපොරොත්තු තියාගෙන ඉන්නවා තමයි. අසීමිත රැස් කිරීම නෙමෙයි. පංචකාම ආස්වාදය ඇරිලා නැති නිසා. ඊ සඳහා අවශ්‍ය කරන්නේ යමද්ද? සීමා සහිත මට්ටමකට සීමා වෙච්ච මානසිකත්වයක් තුලින්. ඒකට අවශ්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇතුළු කරනවා. ඒ වගේ හරියක් IT ඇරතේ පාලනය කරගෙන ඉන්න කැමැත්තක් තියෙනවා. රැස් කරගෙන ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ රැස් කරගන්න ලැබුණාම සතුටක් වාගේ දකින්න. හැබැයි ඊට පස්සේ ඒකෙත් දකින්නවා. නානා ප්‍රකාර ආදීන. මම මේ වටිනා දෙයක් කියලා අල්ලගෙන කොච්චර ඉඳ හදුවා මොන හරියක්ද ඔකේ තියෙන්නේ. සතුටේ වී ඉඳලා වටිනා දෙයක් නැහැ නේ මේ ගෙවිලා යන ලෝකෙද? කැමති නොබවතින එකක් නේ මට හම්බෙලා තියෙන්නේ. මේ මනවදන රූපයක් හොඳ එකක් හොයන්න ගියහම මට වෙච්ච දෙයක දැන් මට ඒක රැක රැකා ඉන්න බැහැ. අනික ඒ පැත්තෙන් එහා ගහනවා බලන්න තව හිත මස් කට්ටක් වාගේ උගුසන්ගේ මස් කැටියක් වාගේ ලස්සන එකක් ගෙනත් තියාගෙන දැන් මට ලස්සන එක රකින්න දෙලා තියෙන hali කරදරය. අන්න දකින්න දාසක් එනවා. මේ අසාර ලස්සන පස්සේ ගිහිනා මේක මගේ කරගන්න ගිහිනා මට වෙච්ච මොඩකම ගහේ. දැන් ඉතින් මං කොටු වෙලා ඉන්නා ඒක රකින්න. පෝෂණය කරන්න. මම මොනවා කරන්නද කිව්වත් ඒක මගේ කැමැත්තට තියෙන එකක් නෙමෙයි. ඉතින් මං ගැටි ගැටි දාගන්නේ මොකටද මේ? මෙන්න මෙහෙම දකින්නට මම මේ එකතු කරගත්ත දෙන්නේ මට දුක් දෙන්නේ කියලා. මම මේක මගේ කියලා අල්ලගත්තේ නැත්නම් ඒ සම්බන්ධයෙන් මගේ ඉවත් වුණා නම් මොනවා වුණාමයි මොකද? මේ මගේ කියන හක්ෂණය කරන්න පෝෂණය කරන්න මගේ කියන කොටසට අයිතිවාසිකම් කියන්නේ කොටු කරගත්ත නිසා. ඒ නිසා මට මහා ආදීනව කරකොට කියලා දැවින්න සිද්ධ වුණා. මේ දැවීම ඇති වෙන දුකයි. 10 අසහනේ නැති වෙන සාන්තකයේ අධ්‍යක්ෂක මූල අධ්‍යක්ෂකම දැක්කගෙන කොහොමවත් නවත්තන්න බැහැ අත්හැරීමේ සාන්තියෙන් හකර බඳන්න බැහැ. එයා එතෙන් පටන් දකින්න අත්හැරපු තරමට නොයෙච්ච තරමට මෙදිච්ච තරමට සාන්තයි ප්‍රණීතයි. මං අධ්‍යක්ෂකලා තියෙනවා. ඇසුරු කරන එකක් ගන්න ඔබ දකින්න. ඇසුරු කරනකොට ගින්න. අත්හැරගොහම සාන්තයි. මොකටද ඇසුරු කරන්නේ? ආස්වාදයේ තියෙන ප්‍රියමනාපේ නිසා ඇසුරු කරනවා. ඒක නොතිබුණා නම් එහෙනම් මට කොහොමවත් පත්ත බලාතුලා ගන්න ඕනේ. අනු ප්‍රශ්නයක් මතු වෙනවා. ආස්වාදයේ ගිහිල්ලා තමයි මේ මර උගුල තමයි ඉඳ තමයි මේ දුකට අහු වෙන්නේ. ඕකෙන් අහකට යන්න බැහැ මනස. හැමිලියේ මනස කියන්නේ. ප්‍රියමනාප ආස්වාදයන් පස්සේ ගිහිල්ලා ඒකේ සිංගන්න ගිහින් තමයි මම මේ 10000කට උගුලට කොටු වෙන්නේ. මේ හරියක් ඇති එකක් නෙමෙයි. දැන් 아무තු බුදුන් වහන්සේ දෙගේ නැතත් මොනවා කරන්න ගියේ නැතත් බණහන් දෙගේ නැතත් ඔය මානසිකත්වයේ සත්‍යය වැළින්න පටන් ගන්නවා ඇතුළේ. ඒක ඇත්ත වෙヒටින්. ඔය මොහොතක් ගානේ වැඩනකොට අන්ති වෙන මොකද වෙන්නේ? ආස්වාදයේ වරගුලක් ආස්වාදයේ වරගුලක් මේක තමයි මේ ඔකරම කොටු කරන්න කියලා. අර එච්චරකල් අවිද්‍යාවෙන් වැහිලා ආස්වාදයේ හරි සාන්තයි ප්‍රණීතයි හොඳ එකක් කියලා හිතා හිටියෝ මානසිකත්වයේ නැති වෙලා. ආස්වාදයේ යථාර්ථය වැටහෙන්න පටන් ගන්නවා. ආස්වාදයේ වරිණාකම මොහොතක් මානෝ හො හිතනවා බහිනවා. ආස්වාදී නිසා වහලා තිබිච්ච අර ආදීනව උගුල ආදීනවේ යථාර්ථයේ වහලා තිබුණා අර ආස්වාදී ආස්වාදී වටිනාකම වහිනකොට ආදීනවේ නියම යථාර්ථයේ පේන්න පටන් ගන්න. ඒතොර ඉස්සෙල්ලා දැකේ ඉතාම පුංචිදී මහවිරක් වාගේ ලොකුද දැන් ආදීනවේ දකින්න. අන්න දුක්ඛාරිය සත්‍ය දැක සතුටා ගන්න. එහෙනම් සෝවාන් වෙච්ච කෙනා දැක දුක්ඛාරිය සත්‍යද ඉක්මවාගේ දුක්ඛාරිය සත්‍ය සතුටා ගාමි ඵලෙන් දැක. කොයි මොහොතකදී හරි ආස්වාදයේ මහ දුකක් ආස්වාදයේ මුලාවක් ඔය ප්‍රමිතිය වැටහිලා ආස්වාදයේ දෙවෙනි කරලා ආදීනව පළවෙනි වෙච්ච එක අවස්ථාවක් එනවා. ඒක සම්දිස්ථානය. ආස්වාදයේ වටිනාකම අඩු වෙලා යනවා. ආදීනවේ වැඩියෙන් පේන්න පටන් ගන්නවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අත්හරින්න ඕනේ අත්හරින්න ඕනේ මේකෙන් මිදෙන්න ඕනේ කියන හැඟීම මත වෙන එක. ඔහොම ගිහිලා ගියන ආස්වාදයේ පාලිහන වැහැගෙන ගිහිල්ලා ආදීනවේ වැඩි වීගෙන ගිහිල්ලා යනකොට ආදීනවේට පළවෙනි තැනදී ආස්වාදයේ දෙවෙනි තැන ආපු යකිලි මින්මක් පොතනද හැදෙන්නේ. අන්න එදින්නේ පරිවර්තනයක් වෙලා දකින්න විශාල වශයෙන් දුක දැකලා ඉතින් අත්හැරියාම. එතන පටන් ගින ආස්වාදයේ දෙවෙනි ආදීනවේ පළවෙනි. අන්න ආස්වාදයේ දෙවෙනි වුණා නම් යම් තැනකදී ආයි ඵලයක් ලැබුණා. එතන පටන් ගින එයා ආස්වාදයේ පළවෙනි කරන්නේ ආදීනවේ පළවෙනි කරන තැනක් වෙනවා. අනේ රැස් කරගන්න එක මහා ආදීනව සහිතයි. ඒ රැස් කිරීමේදී විච ආස්වාදයේ දෙවෙනි කරලා. රැස් කිරීමේ ආදීනවේ පරිමේච මොහතාවු වෙලාදී රැස් කරන බලාපොරොත්තු හිඳලා ගියා.
ආයේ බලාපොරොත්තු වෙන විදියක් නෑ යථාර්ථයේ තියෙන දෙන්න තර. හැබැයි ඊළඟට විදින බලාපොරොත්තු වෙන පංචකාම ආස්වාදි විදින බලාපොරොත්තු. තව එක පළවෙනි. පංචකාම ආස්වාදි විදින්ද ගිහිල්ලා බලන ආදීන වේ දෙවෙනි දවම. නමුත් එතන පටන් ගෙන ඔහුගේ මනස ක්‍රියාත්මක වෙනවා පංචකාමයේ මරවුල. පංචකාම මරවුලට යන්න ගිහින් තමයි මේ ආදීන වලට කොටු වෙලා ඉන්නේ. ආදීනේ ආදීනම හැටියට දකින්න. ආස්වාදයේ මරවුලක් හැටියට දකින්න. ආස්වාදයේ ගිරිය යම් වටිනාකමක් තියෙනවද බහිඳ පටන් ගන්න. ආදීනේ පිළිබඳව නොතේරුණකමක් තියෙනවද දැන් වැඩිපුර තේරෙන්න පටන් ගන්න. තව තවත් අත්යන්න පැත්තට ආදීනේ දකින්න පටන් ගන්න. ආස්වාදයේ දෙවෙනි කළා ආදීනේ පළවෙනි කරන මත්තම කාපු දාන සග්ගල ආයේ පරිවර්තනයක් වුණා අනාගාමී පරිවර්තන. දැන් ඉතින් පටන් ගන්න කාම ආස්වාදයන්ට කවදා පළවෙනි දැන දෙන්නේ නැහැ. ආදීනේ පළවෙනි තැනගෙන ආස්වාද දෙවෙනි තැනට ගත්ත ගාම කාමිර හිත හිටින්නේ නැතු වෙන. අන කාමරාග ඇති වෙනකොට කාමරාග නිසා යම් කිසි ආකාරයක ගැටීමක් තිබුණා. ඇලීම නැති වෙන ගැටීමක් තිබුණා. ඒ දෙකම සිඳිල යන වෙලාව. හැබැයි තා ජීවත් වීම ආස්වාද ජනකයි. ආස්වාද සහගතයි. හැබැයි ජීවත් වෙන්න ගියහම සිද්ධ වෙන ආදීනවේ අර ආස්වාද ජීවත් වීමේ ආසාවන් සතින ආස්වාදයෙන් වැහිලා තියෙනවා. දැන් ජීවත් වෙන එකත් මරවුල. ජීවත් වෙන හිඳයි දුක. ජීවිතේ කවදාවත් නැද්ද? ඒ දුකෙන් එදාටයි නිදහ. ප්‍රයත්න යම් තැනක නැද්ද? එතනයි නිදහ. ওই විදිහේ දැක දැක ජීවත් වෙන ආසාව කපා හරිනවා. ජීවත් වෙන්න ගිහිලා තම මේ ආකාර දුක් විඳින සිද්ධ වෙනවා කියලා ඇතින විවිධාකාර දුක් දකින්නකොට ජීවත් වීමේ ආදීනෝ වැඩි වෙන්න පටන් ගන්නවා. ඔය විදිහේ හැරි ජීවත් වීමේ ආසාව දෙවෙනි කරලා. ජීවත් වීමේ ආදීනෝ පළවෙනි වෙච්ච මොහතාව දර අරිහත් වෙයි. එදාට ජීවත් වෙන බලාපොරොත්තු දෙවෙනි. එහෙනම් කොයි මොහොතේ වළක් කිසි බයක් නැහැ. ප්‍රයත්නවල කිසිම ආකාරයකින් තැන දෙන්නේ නැහැ. ප්‍රයත්න හොඳයි කියලා කවුදවත් නිගමනයක් එන්නේ නැහැ එතෙන් පටන්. හැබැයි ඉතින් කරන්න දෙයක් නැතුව අර ප්‍රයත්න ගෙනියනවා පිරුම පානක. එන්නේ අවස්ථාව යන්නේ නැහැ. ඉතින් ওই අවස්ථාවන්ට එනකම්ම අපි ඔය කිව්ව ආකාරයෙන් ඔය තියේ කිව්වට. ඔහුගේ යථාර්ථය වැටහෙන්නේ. යථාර්ථය වටහා ගන්න බැරි විදිහට ආස්වාදයෙන් වහලා තියෙනවා. කවදා හරි ආස්වාදයන්ගේ ආදීනව දකින්න පුරුදු වෙන්න ඕනේ. ඒ වගේම ඉතින් නොදකපු ආදීනවේ යලි යලි සිහි කරලා ආදීනව වගේ දකින්න පුරුදු වෙන්න ඕනේ. ආස්වාදේ ආස්වාදයේ හැටියට ආදීනවේ හැටියට නිකම්මේ හැටියට දැක්කහම මාර්ගය පූර්ණ වෙනවා කියලා පෙන්නනවා. හැබැයි ආස්වාදයේ හැටියට දකින්න වගේ පොත්වල ලියා තියෙනවා මේක විග්‍රහ කරගන්න බැරි. ලෝකයා කියන්නේ සුවේ සුවේ හැටියටම දකින්නවා කිය කියන්නේ. ඒ සුවේ යථාර්ථය දකින්නවා නම් සුවේ වරවුල කියලා දකින්න ඕන. ඒකෝර තමයි කිමි දෙන්නේ. ඒක යථාර්ථය දැක්කේ. ආස්වාදී හැටියට දකින්නේ ආස්වාදී යථාර්ථය දකින්ද. ආස්වාදී හැටියට දැක්කම අවිද්‍යාවෙන් අයිනේ අවිද්‍යාසහගත බලවලා ඉන්නේ කියලා කරන්නේ. ආස්වාදී අවිද්‍යාවේ තීරණය. වටිනවා කියන්නේ. ඒක ඉතින් දැක දැක හිරියොත් එයා අවිද්‍යාවෙන් අවිද්‍යාව වල බලලා ඉන්නවා. එතකොට මිදෙන්නේ කොහොමද? අවිද්‍යාවෙන් බැහැපු තීරණේ විද්‍යාව තුළින් කපා හරින්න ඕනේ. විද්‍යාව තුළින් බලන්නේ මේ අවිද්‍යාවෙන් බැහැලා ඉන්න ආස්වාදයේ මොකද්ද කිය. එතකොට දැන් ආස්වාදයේ මරවුල. ආස්වාදයේ තොණ්ඩුවා. මේ ආස්වාද පස්සේ ගිහින් තමයි මේ ඔක්කොම ආදීන වලට වැටෙන්නේ. එයා ආස්වාදයේ හැටියට බැලුවා නේද? ආස්වාදයේ යථාර්ථය බැලුවා. නමුත් ඔකේ විග්‍රහ කරන්නේ නැතුව ආස්වාදයේ හැටි බලන ආදීනෙ හැටි බලන ආදී වශයෙන් විග්‍රහ කළා තියෙනකොට අපිට තෝරා ගන්න බැහැ සැපයි කිය කින්ද කිව්වොත් එහෙම හරියන්නේ නැහැ ඒක වල. අන්න ආදීනෙ දකින්න ආකාරය. නෑ එදෙන චිත්ත ප්‍රසාදේ. එයන්නේ චිත්ත ප්‍රසාදේ. ප්‍රසාදයෙන් පුණ්‍ය වැඩි වීම. දැන් ඒක තියන්නේ පුණ්‍ය අනුමෝදනාව කිය. අනුමෝදනාව කියන්නේ අනුව සතුට වෙනවා කියන එකයි. අනුව උද වැඩෙනවා. දැන් කරපු විනාද දැකලා වින අනුව සතුට වෙනවා ඒකෙහි උද්දීපනයටපත් වෙනවා සතුට වෙවි ඉන්නේ අනේ කොච්චර යහපත්ද කොච්චර හොඳ දෙයක්ද කලේ අනේ ශ්‍රේෂ්ඨ දෙයක් නේ කලේ අනේ ආදී වශයෙන් ඒක සතුට වෙනවා ඒ සිටිවිල්ල කට වටෙන් නැගෙනක කියනවනේ වටෙන් නැගෙනවනේ සිටිවිල්ල දැන් සිටිවිල්ල කියපු හැද මෙහෙම බලන්නකෝ දැන් සිටිවිලි ක්‍රියා වදන් කියන්නේ මේ තුනම සිද්ධ වෙනවා අනේ සාදු කියන අද් දෙකත් වනනවා ඒකෙහි ක්‍රියාත්මක වෙනවා නะ කාය සංකාර වාචී සංකාර මනෝ සංකාර තුනම ක්‍රියාත්මකයිනේ අනේ ඇති වෙන ආකාරය දැන් ඒකෙදි විශේෂයක් තියෙනවා දැන් අපි ඔක කිව්වොත් එහෙම දහම දන්නේ නැති කෙනෙකුට ඇති වෙන ස්වභාවයක් වුණා නම්
හතරයි වගේ කෝටි ගන්න පහල විතර. ඒ කී දෙනේ සාතුකාර දෙන්නේ නැද්ද? එවන හිරුගායි. කාටවත් පහල දන්නේ නැහැ. නෑ එකිනෙකට පහලන්නේ මොකද? බුදු පියාණන් වහන්සේ කියන්නේ කෙත්ත ඔච්චර උත්මේද රහතන් වහන්සේලා කියන්නේ කොච්චර උත්මේද මුන්වහන්සේලාට ඇවිල්ලා වෙන කාර්ද මේ ලෝකේ අපපස්ථාන කරන්න තියෙන්නේ? මේ වගේ යම්කිසි මාලිගාවක් කියන ස්ථාන හදලා වටනනම් පූජා කරන්න බිබඳු උත්මින්ද වෙන්නේ නේද? ඇයි මෙන්න මේ ගුල උරනේ මේක මම එහෙම හිතන්නේ කියලා. අනේ ඥාන සම්පවිත්ව හිතන්න පුළුවන් හැකියාවත් තියෙච්ච උපාසක මහත්මිය තමයි අනේ සාදු කියන්නේ සතුටින් චිත්ත ප්‍රහාදී නැතු. අනේ ඒකයි කියන්නේ. ඒක සකස් වෙන්න අවශ්‍ය කරන්නේ මේ ඥාන සම්පවිත්ව භාවය එයාට තියෙන. සෝමනස්ස ඥාන සම්පවිත්ව උක්‍රුට හිතක් වෙන්න අර බලේ පහළ වෙන්නේ. අනිකාට ඒක පහළුන්නේ නැහැ. පිල් ලැබුණා. අර වගේ විශාල බලයක් පහළ කළා ඉතින් අර ධානී පිළිසිටුමයි බලේ ඉක්මවා යන්නේ. එහෙම එකක් පහළ කරන්න හේතුන්නේ. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කාරණා පහ. ඔය පහම තියෙනවා වර්ධනේ වෙලා. වෙලා තියෙනවා. රාග අනුසය, ද්වේෂ අනුසය, මෝහ අනුසය යන කුමද්ද? පරමාර්ථයෙන් පහදලා දෙන්න කියනවා. අනුසය සූත්‍රයේ සඳහන් ආනාපාන සතිය අනුසය නැසීම පිණිසයි. ඉතින් පහදලා දෙන්න කියනවා. දැන් අනුසය කියන වචනයෙන් පෙන්නන්නේ මේකයි. අනුව සයනය කරනවා කියන වචනේ තමයි අනුසය කියන්නේ. දැන් අපි හිතමු යම්කි රාගයක් ඇසුරු කරපු කෙනාට ඒ රාග ස්වභාවයේ මතු කරන්නේ හේතුකාරකේ අවස්ථාව ලැබුණ වෙලාවට මතු වෙලා එන විදිහට හිත තුල නිදි ගන්නවා. හිත තුල නිදි ගන්නවා කියන්නේ විඥානස්කන්ධය තුල විඥානස්කන්ධයට අතීත අනාගත වර්තමාන තුන් කාලයේ සම්බන්ධ වන්නා වූ සියලුම දැනීම් සම්භාරයේ අයිති. අනේ දැනීම් සම්භාරය තුළ ප්‍රඥාව පහළලා තිබුණ නැත්නම් අනේ එතෙන්දී මොකද කරන්නේ? රාගයක් රාගික අරමුණක් ආවොත් ඒකට ඇදී යන මානසිකත්වයේ ඒක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ගති ලක්ෂණේ නිදි. දැන් හිත තුල කිව්වහම හිත තෝරා ගන්න ඕන ඇති නේ. හිතක් ශනේ තුල නෙමෙයි. අර අතීත අනාගත වර්තමාන සම්බන්ධ රැකේ විඥාන ස්කන්ධය තුල. රාගනුසී නිදි. දැන් රාගික හිතක් මතු වුණොත් අරමුණක් ආවොත් අනර හැගවිලට විච අනුසය එතෙන්ද අර අනන්තර සමානතර පත්‍ය ක්‍රමෙන් හැදලා එනවා. අන් අන්තරේ තමයි අනුසය. අනුසය කරද්දී ඒක තියෙන්නේ. සමනන්තරේ අරමුණක් ආපු වෙලාවට අනන්තරේ ඇදලා එනවා ඉතින්. අන්න අනුසය මතු වෙලා එනවා. අනුසය මතු වුණාම මොකද යන්නේ? පරිඋත්ථාන කියලා කියන්නේ රාගය ආයි නැගලා එනවා. ඉතින් අනුසය කියන එකේ අර්ථය යන්නේ ඒකයි. අරමුණක් ආවොත් මතු වෙලා එන්න හේතු තිබුණොත් ඒ වෙලාවේදී ඒක මතු කරලා එනවා. හැබැයි ඒ හේතු නොතිබුණොත් ඒ හේතු නැතිව ප්‍රඥාවෙන් කරන වැඩක්. ප්‍රඥාවකින් අපිට රාගයේ අසාරයි කියලා වැටහුණා නම් අතීත ආරම්භණය කොච්චර ඈතට අපි අතීතයේ විහිදලා තිබුණා අතීත පංචස්කන්ධී ඒ හැම ආරම්භණක්ම ආරවුණු වෙන ගානේ ඔව් ඒ කාලේ ප්‍රියයි කියලා ගත්තේ අසාර දෙයක් නේ අසාර රාගය ප්‍රියයි කියලා මගේ මොටකමට මම ඉස්සර කොච්චර හිතුවා ඔය අදහස මතු වෙනවා මිස අතීත පංචස්කන්ධය හා බැඳුණු අනුසයක් නැහැ අනේ මගේ මොට්ටකමර අනාගතයේදී මෙහෙම ඉඳත් මෙහෙම කරන්නේ නැත්නම් මං එදාම හරියක් ඇති දෙයක් කියලා හිතාගෙන මොඩකමර අනාගත වැදම බුත් වැටුවා. අනේ මං වගේ මොඩි එක තමා තමාටම කියා ගන්න. තමාටම දකින්න පටන් ගන්න. එනේ අනාගතය අත්හැරලා අනාගතය බැඳිලා නැහැ නේ. දැන් අනාගතය පිළිබඳ බැඳුණු සන්දරාගය ඇති වුණා, අනුසය ඇති වුණා, ඒකත් නිදි. වර්තමාන ක්‍රියාවේදී හරියක් නැති බව මට වෙනම නොවල්ලන්ද. අනුසය වර්තමානයේදී. අනුසය පිට ගියා නම් ප්‍රඥාව එතන මතු වෙනවා. මේ ප්‍රඥාව තුළින් අතීත අනාගත වර්තමාන තුන් කාලයේ පංචස්කන්ධය හා තියෙන සම්බන්ධතාවය අත්හැරෙනවා. අනුසය කෙලවර වෙනවා. අන්න ඒක දිහා අනුසය යම් තැනක නැති වුණා නම් පිරිනවන හැවන අනුසය පිරිනවම් පානවා. සෝපදිශේ නිවාණී කියන්නේ අන්න එතන. ඉතින් යමක් නිවන් දකින්නවා කියන්නේ අනුසය නිවි යනවා, ෂේ වෙලා යනවා. කාමරාග අනුසය, පටිග අනුසය ඔය දෙක අනාගාමී වෙන්න ක්ෂය වෙනවා. අනේක ක්ෂය වෙලා යනවා කියන්නේ ඉතින් නැතු ඒකට සම්බන්ධ වෙන්න බෑ දැන්. ඉතනේ. ප්‍රඥාතුලින් ඒ ගන්න ප්‍රඥාව වැඩිලා. සමනන්තරයක් නැහැ. සමනන්තරේ නැති නිසා අනන්තරේට ඇදලා යන්න විදිහක් නැහැ. අනන්තරේදී හිටින සමනන්තරේ මෙතන ගොඩ නැගින්නේ ප්‍රඥාව නිසා. අනන්තරේදී විතර පුළුවන්කම නැහැ. ඉසර රාගය තිබුණාද? ඉසෙල්ලද විචේ රාගයෙන් දැන් රාගය ගොඩ නගන්න බෑ ඒක. ඉසර තිබුණා. ප්‍රඥා බලවත්. ඉසර රාගය තිබුණාද? ඒක තිබුණා. මතකද? මොකද නැත්තේ? මට මතකයිම රාගයෙන් මත් වෙලා දඟලුව හැටි. ඒක මතකෙ තියෙනවා. එදා ආසාවක් වින්දාද? එදාමර ඒ හැලියට ආසාවක් වගේ එදා දැවුණා. අද මොකද හිතෙන්නේ? මම හරි මොට්ටේ මොඩකපට මම ඒ කාලේ ඉඳනවත්කම නිසා හරයක් නැති ස්වභාවයේ හරයක් තියෙන කියලා හිතාගත්ත අවිද්‍යාවේ වැහිලා හිටපු එකගේ ස්වභාවය ඕකෙන් මම එදා හිතේ එහෙම තමයි. මම අද මොකද කියන්නේ? එදා හිටපුගෙන මතක අද මොකද හිතෙන්නේ? හරයක් නැති එකක් කියලා මතක් වෙනවා නිසා කීදට ආස්වාද වශයෙන් මට ඒක මතක් වෙන්නේ. අනේ චන්ද අතීත චන්දරාගයේ මිදුයි. අතීත කාමරාගයේ මිදිලා. කාමරාගංශයක් නැහැ. මම අතීතේ හරි වටිනවා කියලා හිතාගෙන ඒ වගේ දෙකට විරුද්ධ දෙයක් ආවොත් මං ගහනවා මරනවා බයිනවා කපනවා කොටනවා මං එහෙමත් අදහස් තිබුණා. අද දේ නම් මගේ එදා තිබිච්ච අදහස කොච්චර මොඩේකද්ද මොන හරයක් ඇත්තද රකින්නද මං එදා එහෙම හිතාගත්තා මගේ නොදැනුවත්ව හරයක් ඇද්දා හිතුවින් දන්නේ එහෙම උනේ. අද මට තේනවා ඒවා හරයක් නෑ. අතීතයේ මං හරයක් නැති ඒවා හරයක් ඇතිව හිතාගෙන හිටියා. ඒවනලා ඒවට විරුද්ධ දෙයක් මං ගැටුණා. කපන්න කොටන්න ගහන්න බයින මං ලැහැත් වෙලා හිටියා. ගැටු ගැටි හිටියා. හරයක් නැති බව දැක්ක අද මට කපන්න කරන්නේ ගහන්න බයි ඉන්නේ හිංගි හිංසා කරන හැක් ගන්න දෙයක් වටිනා දෙයක් නැහැ නේද මතු මොකද කියන්නේ ඉතින් මතු පිටේරනේ මතු මතල් ගන්න දෙයක්වත් නැහැ ඇලෙන දෙයක්වත් නැහැ ගැටෙන දෙයක්වත් නැහැ එහෙනම් කාම රාගානුසේ පටිගානුසේ දෙකම එතින් ඉවරයි පැවැත්ම ගැන අතීත පැවැත්මක් ගැන මේ අවබෝධයේ ඉන්න ඉස්සෙල්ලා හරි වටිනා පැවැත්මක් නේ මං ගෙවාගෙන ආවේ කියලා ආස්වාදාසින්නේ ගෙව්වේ කියලා එදා හිතුණා දැන් මේ ගෙවෙන පැවැත්මක් හරි වටිනවා කියලා එදා හිතුණා ඒ මොහොතේ මතු අනාගතේ යන බලාපොරොත්තු තියෙන වටිනා පැවැත්මක් කියලා බලාපොරොත්තු තියාගත්තා මේ පැවැත්ම කියන එක කිසිම හරයක් නැහැ කියලා දැන් පේනවා ආදීනව හදා ගොඩනගෙන හරයක් නැති පැවැත්මක් කියලා දැන් වැටහෙනවා දැන් මොකද අතීතය ගැන හිතන්නේ අතීතයේ නොදන්නකම නිසා මම හරයක් තියනක හිතාගෙන හිටලා අතීතයේ පාත්‍ය වටනා කරගොත් නේ අනාගත බලාපොරොත්තු තියෙච්චාගෙන මෝඩකමට මම අනාගත බලාපොරොත්තු බමිතා එහෙන බලාපොරොත්තු වෙන වටනායක දැන් මට ඇතුලෙන්නේ දැන් මොකද කියන්නේ මේ දැනුත් හරයක් එනම අතීතෙත් නෑ අනාගතෙත් නෑ වර්තමානයේ පැවැත්ම තුල නෑ අනේ පැවැත්ම විලවා තියෙන අවිද්‍යාවන්සේින් මිදෙන්න අනුසයෙන් මිදෙන්න නම් පැවැත්මට හේතු වෙන ආව ක්ලේශයක් නැగిලා ඉඳ හේතු නෑ කවදාවත් දැන් උන්වහන්සේ පිරිනමන පානාව නිසා සසල පැවැත්මට ආයි වැටෙන්නේ හේතු නෑ අනේ අවිද්‍යාවන්සේ ඉවරයි අනුසය කිව්වේ ඒකයි මතු වෙච්ච නෙමෙයි අරුණා කාවොත් මතුවෙන හේතු තිබුණා. ඒකයි අනුසය කියන්නේ. එහෙම තියෙනවා. දැන් ඒකෙදි තියෙන්නේ මෙහෙමයි. අනුසය කියන එකයි ඒවට කියන්නේ මේ ශේෂ ක්ලේශ කියලා. ශේෂ වුණ ක්ලේශේ. පත්‍යවේසා ඥාලුල් තියෙනවා මයින් ආකාරය. මෙබඳු මාර්ගය අනුගමනය කරලා මෙබඳු ඵලයක් ලැබුවා. මෙබඳු ක්ලේශයක් ශේ වෙලා ගියා. මෙබඳු ක්ලේශයක් ශේසයි තව. එතරුයි. එතකොට ඒ නිසා කටයුතු කරන්න මට මේ මාර්ගය වරන්න තියෙනවා. ඒ කියන්නේ කාරණා පහ තමයි ප්‍රත්‍යවේක්ෂා පහ. දැන් අනුසය කියන එක. දැන් අපි ඉතුරු වෙච්ච කොටස කියලා ගන්න කිව්වොත් අපි ඉස්සෙල්ලාමත් අනුසයක් අයින් කරනවා නේ. සක්කාදිට්ඨිය පිළිබඳ. එයාට කොටසක් නෙමෙයි ඉසේකදී. මා විශාල කොටසක් කියන අනුසය කියලා කියනවා. ඔව් මහා අනුසයක් නිසේ කරන්නේ ඉස්සෙල්ලම දැන් සෝවාන් වෙන පුද්දලා පුතත්ජන කාලේත් අනුසයක් තිබුණා. දැන් කියන්නේ ඊටාම කුඩා කොටසක් ශේ කිරීම කියන එකට අනුසය කියලා ගත්තොත් ආර්ය ඵලයේ ලැබුවට පස්සේ අනුසය මතුවෙන්නේ. නෑ දැන් මෙහෙමයි වෙන්නේ. අනුසය කියලා කියන්නේ ඉතුරු වෙච්ච පොඩ්ඩක් ශේ කිරීම කියන එකට ගත්තොත් එහෙම. අපිට එහෙනම් සෝතාපන්න වුණාට පස්සේ නේද අනුසයක් කියන කතා කරන්න වෙන්නේ. තේරෙනවද? නමුත් අපි කතා කරන්නේ මහා අනුසයක් තියෙනවා කියලා කතා කරන්නේ පුසජණයා. එහෙනම් ඉතුරු වෙච්ච පොඩ්ඩක අනුසය කරනවා කියන අර්ථය ගන්න බෑ අනුසය කියන වචනේට. මොකද එහෙම ගන්න පුළුවන් වෙන්නේ සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ නම් අනුසය කතාවට උ සම්බන්ධ වෙන්න වෙන්නේ. එයාට කියන්නේ ඉතුරු වෙච්ච පොඩ්ඩක ශේ කරන්න අනුසය කියලා.
මොහොතයිචාර ආනාපානසක්
මෝහ චරිතය කියන්නේ මේ කියන කාරණාද මේ කලෙිට නොකලෙිට තෝරාගන්න බැරි කෙනා. දැන් පහ කලෙිට පහ කරන මේක පහ කලෙිටයි මේක අරගත්තේ ඉත්තයි කියලා තෝරාගන්න බැයි නම්.
මේක රාගයේද ද්වේෂයේද මොහොතේද හේතු වෙනවා. මේක පහකල යුතුයි. මෙන්න මේ හේතුරයි මේක පහකල යුතුයි කියන්නේ. ඕක තෝරා ගන්න හැකියාවක් නැති පුද්ගලයෙක් ඉන්නවා. අන්නේ පුද්ගලයාට ආනාපාන හතියක් මේ ඒක මොහොතේදී වේකයි. මොහොතේදී නා තේරෙන්නේ. එවන් නොතේරෙන පුද්ගලයාට මොන විදිහෙන්ද පෙන්නා දෙන්නේ පහකල යුතුයි. ආශාස කළ විදිහ කොහොමද පෙන්නා දෙන්නේ? දැන් නිවනට කියන එක නංගුලි එක නම තමයි ආස්වාස. නිවනට කියන නම ආස්වාස කියන්නේ. නෑ අන්නේ ආස්වාසය කියන නිවනට. මේ ආස්වාස කරන්න ඕනේ නිවන. නිවනට ආස්වාස ආස්වාස යන නිවනට නමති. හේම යන නිවනට නමති. එතකොට අශෝක යන නිවනට නමකි. මේ වගේ නිවනට විහාල නම් කුරු සත්‍ය නිවන පෙන්නන්නේ. ඒ නම් වල තියෙන ආශාස යන නිවන නමති. එතනක් තියෙනවා. අනේ නිවන ආශාස කරන්න. නිවන ආශාස කරන්න නම්. එයා නිවීම දැනසීම කුමක්ද කියලා දැනගන්න හැකියාවක් ඇති නුවණක් ඇති කෙනෙක් වෙන්න ඕන. මෝහ චරිතයක් ඇති කෙනෙකුද? කල් තියාමී නිවීමේ தත්ත්වය ගැන කිව්වට ඕක තේරුම් ගන්න බෑ. යාර වැටෙන්නේ. ඒක හාමුදුරු කෙනෙක් අපිත් එක්ක කතා කරගෙන ඉනකොට. මම මෝහ චරිතයගේ ලක්ෂණයක් ගැන කියන්නේ. හොඳට අහගෙන හිටියා. අහගෙන ඉන්න අවසානයේදී එකෙනෙක් කණ්ඩ කළ කෙනු ඇත්තට බුදුහාතුරු කියලා හිටින්නේ ඉඩියක් දන්නේ නැහැ නේද? එහෙනම් කල්පනා කරලා බලන්න මොකද වෙරි හදිමු කියලා. ඔය කිව්වටන්නේ බුදුහාතුරු කියලා කෙනෙක් හිටියක් දන්නේ නැහැ. ඉතින් එහෙම වන්දේක එයාගේ මානසිකත්වයේ තිබුණේ. ඉතින් එහෙම කෙනාට මොනවද නිවන ගැන කතා කරන්න කොහොමද? ඉතින් එච්චරවත් තේරුම් ගැනීම හැකියාවක්. අන්න එහෙම කොටසක් ඉන්නවා. අර අපේ කතාවක් තියෙනවා. එක මිනිහෙකුගෙන වතරේ දිවිලා දැකලු මේ ලෝක විනාශයක් වෙනවා කියන එක කාලෙකදී මේ මෑතකදී ලෝක විනාශයක් වෙනවා කියලා. ඒ ගෑනු කෙනා ගෙදර ගිහිල්ලා එයාගේ මේ ඒ සාමියා ගෙදර ගිහිල්ලා එයාගේ භාර්යාවට කිව්වලු වතරේ තිබුණ අහවල් දවසේ යන ලෝක විනාශයක් වෙනවා කියලා. අනේ අපි ආ වෙන හටකට අනේ අපි ආ වෙන හටකට කියනවා කෑ ගහනවා. දැන් වෙන හටකට ගියා ලෝක විනාශ වෙනවා. නෑ නෑ අපි වෙන හටකට යන. ආයෙත් ඒකම කියනවා. මල කරදරේ බේරෙන්න බැරුව ගියා. තාවානික කෙනා කිවලු එයා කිහින් කිවලු ඒකේ හද ඇතුළේ ඉන්නවා. ඊට පස්සේ අරගෙන බලහක වෙච්ච කවුද මේක හරි ඊයම ලෝක විනාශය ගැන කියලා ගෙදර එළියෙන එක වෙරිලා නැහැ. ඒ කියන්නේ වෙන රටකට යන් කියනවා. ඉතින් කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. වෙන රටක් කිව්වා ලෝකේ ඇතුළේම ඒ රට තියෙන කිව්වට තේරෙන්නේ නැහැ. කොච්චර හරි වෙන රටකට යන් කියනවා. ඒ උගල දින කරදරේ මට නම් පොඩ්ඩක් අත්තාවේ නැහැ කියලා. නේද? ඇයි? ඒ වගේ මෙහෙම කාර ගැන අමරත් හිටියන නුවන නෙමෙයි බං ඒ ගැන කිච්චර තේරෙන්නේ නැහැ කියලා. ඒ කිවි කතරගෙන ඒ ගැරේ මොලයක් නෑ කිව්වා. ඔය මට උනා තෝරගන්න. ඉතින් අන්නර මෝහ චරිතයගේ ස්වභාවය කියන උපමාවක් මම ඉදී මේ මෑත කාලේ ගැලපෙන උපමාවක්. දැන් ඕ වගේ අයට මේ බණ කියන එන නිවන් වගේ කිවර තේරෙයිද? ඉතින් තේරෙන්නේ නැති එක මොකද වඩන්නේ? කොහොමද මොකද ආසාස කරන්නේ? කොහොම නිවන් මාග ආසාස කරන්නේ කොහොමද? මෙන්න රාගක්ෂේ මෙන්න දේසක්ෂේ මෙන්න මෝහක්ෂේ මේ ස්වභාවය. මෙන්න රාග දේස මොහයන්ගේ ස්වභාවය. මේ දේවල් හිතනකොට කියනකොට කරනකොට රාග දේස මොහ නැගිනවා. මේකෙන් අහකුණාම රාග දේස මොහ ඡේ වෙලා යනවා. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් නම් එයාට පුළුවන් අනි ඥානවන්තයි. ඉතින් ඕක තේරුම් ගන්න බැරි පිළිස මොහ චරිතේ. මොහ චරිතයට ආනාපාන හතියක් නොකියම කියන්නේ ඒකයි. එයාට ඒ වගේ යන්න බැහැ. එහෙම පුද්ගලයාට මූලික නුවණ වැඩෙන්න. එයාව හික්මෝන ක්‍රමයක් තියෙනවා. ගුරුවරයෙක් ළඟ තියාගෙන එයාට උපදෙස් දීගෙන කරන්න ඕනේවා කියන්න ඕනේවා නොකරන්න ඕනේවා නොකියන්න ඕනේවා ඔක්කොම කියා දීලා මෙහෙම කතා කරපන් මෙහෙම ක්‍රියා කරපන් එකිනෙකට ඇඟිල්ලෙන් එන එන බලවලා කියකිය මෙහෙම හුරු කරගන්න කාලයක් තියෙනවා. ඔහොම කාලයක් යනකොට අභ්‍යන්තරයේ හැඟවිලා තිබිච්ච නුවණක් තිබුණා. අර බාහිර ආටෝපයන්ගේ වැහිලා තිබුණා. දැන් ඒක මතු වෙලා එනවා. අන්න මතුන උනාට පස්සේ එයාගේ චරිතයට ඒක ගැලපෙනවා. ඉතින් ශ්‍රද්ධා චරිතයක් තියෙන කෙනෙක් ඉන්නවා. බුද්ධි චරිතයක් නැති එකනේ. ශ්‍රද්ධා චරිතයක් තියෙන කෙනා විශ්වාසයෙන් කටයුතු කරගාම විශ්වාසය හරිනම් ඒ කටයුතු කරපු වැඩ පිළිවෙල හරිනම් හේතුරණෝ ඵලයේ ලැබිලා ක්‍රමක්‍රමයෙන් උහුරි ජයග්‍රහණය හත් වෙනවා. එතකොට උහු තේරුම් ගන්න පස්සේ කාලයක තේරුම් ගන්නවා නිවන කියන්නේ මේකයි. උහුට වැටෙන නුවණක් පහළ වෙනවා. ඒ හේතු තියෙන ශ්‍රද්ධා චරිතයක්. ශ්‍රද්ධා චරිතයට සමාන ස්වයං තීරණයක් අරගෙන මේක නොකල යුතුයි මේක කල යුතුයි මේක වැඩක් වෙනවා මේක අවිඩක් වෙනවා තීරුම් ගන්න ශක්තියක් නැහැ.
එයාට කවුරු හරි දන්න කෙනෙක් කියා දුන්නාට පස්සේ කියා දුන්න එක විශ්වාස කරලා ඒක කරලා නැත්නම් එයා එකින් ජය ගන්න. මේ සද්ධා චරිතය හැටි. ඒක ප්‍රඥාව තියෙන චරිතය බුද්ධි චරිතය කියලා. ඒ බුද්ධිය වර්ධනය වෙන කෙනෙක්. එයාට ඕවා කියලා ගණන් ගන්න. ඒ අරයා මෙයා කියවල මට වැඩක් නැහැ. මට තේරුන්නේ නැහැ මම කරන්නේ. ඇයි මට තේරුම් ගන්න බැරි? කොහොමද රාගයටපත් වෙන්නේ ඔකේ? කොහොමද ඔකෙන් දේශේ එන්නේ? අන්නතර කියනට තේරෙන්න පටන් ගන්නවා. දැන් නම් මට තේරෙනවා කවුරුවා කියලා දෙන්නේ නැහැ ඊට පස්සේ. මට රාගය ඇති වෙන්න මම මේ හිතවිලි ක්‍රියාවද කරනකොට මේ රාගය ඇති වෙන්නේ මෙන්න මේ જાතියක මට දැන් වටහා ගන්න හැකියාවක් තියෙනවා. අන්න දැනගතයි කියන්නේ. තරහ එනවා නම් මෙන්න මේ හිතවිලි ක්‍රියාවදන්ගේ මට තරහෙන් ගියා මම ඒකත් දැනගත්තා. මුලාවක් ඇතන මෙන්න මෙහෙම ඉතන කියන කරන් ගියා මුලාටපත් වෙනකම මම දැන් වැටහිනවා. දැන් මම දන්නවා අයින් කරන්න ඕනේ කියලා. මෙන්න මේ අසුරු කරගහා මට රාගදේශ මොහොතේ වෙලා යනවා. මේ ආදි වශයෙන් දකින්නවා. දකින්න මොකද කරන්නේ? එයා රාගයේ ක්ෂේත්‍රයේ ද්වේෂාක්ෂේත්‍රයේ මෝහාක්ෂේත්‍රයේ කළ යුතු කීයක හිටියේ යමක් ඇතනම් ඒ මග අනුගමනය කළා ඉතිහි කර ගන්නවා. අන්න පහ කළ යුතු දකින්නවා ඇසුරු කළ යුතු දකින්නවා. පහ කළ යුතු පහ කරනවා ඇසුරු කළ යුතු ඇසුරු කරනවා. ආශාස කළ යුතු රාගක්ෂේත්‍රයේ ද්වේෂාක්ෂේත්‍රයේ මෝහාක්ෂේත්‍රයේ වන සාන්තිය ආශාස කරමින් රාගයේ දේශ මෝහයන්ට අහු වෙන ගිරිපත පස්වාස කරමින් හඩේතු කරනකොට ඒ ආශාසයෙන් පස්වාසින් පහ කළ යුතු පහ වෙනවා ඇසුරු කළ යුතු මාර්ගය ඇසුරු වෙනවා.